පින්නතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්නේ මජ්ඣිම නිකායේ සඳහන් වන දෙවනි සූත්‍ර දේශනාව සබ්බාසව කියන සූත්‍ර දේශනාවයි. මේ සූත්‍රයේ ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා දෙකක් සිදු කරන්නට යෙදුණා. ඒ සූත්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව නිමා කරනකොට මේ ක්ලේශ ධර්මයන් යටපත් කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. කෙලෙස් යටපත් කිරීම, නැවත භවයක ඒ කෙලෙස් උපදින්න ඉඩ තියෙන කාරණාවක් බව, සසරෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මාර්ග ප්‍රඥාවෙන් මේ කෙලෙස් යටපත් කරන එක කොච්චර වටිනවද, නැවත කවදාවත් ඒ කෙලෙස් උපදිලා ඒ සත්වයා නිරයට ගෙනියන එකෙන් වළක්වනවා කියන කාරණාව අපි සාකච්ඡා කළා. මහා මණ්ඩලාරාම විහාරවාසී මහා තිස්ස භූත තෙරුන් වහන්සේගේ කතාවත් එක්ක. තිස්ස භූත තෙරුන් වහන්සේට ඇති වුණ රාගසිත නැවත නැවත තමන්ට ඇති වෙයි කියන බයෙන් කමටහනක් අරගෙන වනාන්තරගත වෙලා ඒ තමන් අරගත්ත කමටහනෙන් විදර්ශනා වඩලා පහව දවුදේ එළි වෙනකොට අනාගාමී වෙලා තමයි නැගිට්ටි. ඒ මේ ක්ලේශේ මං අපායට ගෙනියයි කියන බයට. ආන් ඒ නිසා පින්නතින මෙයින් පේන්නේ අල්ප මාත්‍ර වූ ක්ලේශයකටත් බොහොම බය වෙච්ච බව. එහෙමනම් සමහර අයට කොයි තරං රාග ඉපදුනත් බයක් ඇති වෙන්නේ. නිරයට යනකම්ම බය ඇති වෙන්නේ. දන්නෙම නැතුව නිරයටම ගිහිල්ලා නවතිනවා. මේ කාරණාවන්ගෙන් පැහැදිලි වෙන්නේ සංසාරෙන් මිදුන උතුමන්ගෙයි අපෙයි තියෙන වෙනස. එහෙම කල්පනා කරලා බලහම මේ සසරෙන් මිදෙන්න අපිට තව කොච්චරනම් කල් යයිද කියලා එතකොට තමයි වැටහෙන්න පටන් ගන්න. එතකොට අපි මේ දේශනාව පුරා පින්නතුන මේ සවන්ති කියන වචනය, සබ්බාසව කියන වචනයට සවන්ති කියන වචනය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. තවම අපි හරියටම සූත්‍ර දේශනාව සාකච්ඡා කළේ නැතව. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තව කරුණු ටිකක්. මේ මාතෘකාව විස්තර කිරීම වශයෙන්ම ආසව කියන වචනය කොයි විදිහටද ධර්මයේ නිර්වචනය කරලා තියෙන්නේ. දිට්ට ධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ ආසව කියන්නේ සඳහන් කරනවා එය විදි දෙකකට බෙදලා විනය පෙන්නලා තියෙනවා කියලා. ආසව කියන වචනය ක්‍රම දෙකකට පෙන්නලා තියෙනවා විනය පිටකේ. ඒක දැන් කොටස් ගණනාවකට බෙදෙනවා මේ ආසව කියන වචනය. අපි මුලින්ම සිහිපත් කළා මේ දේශනාව තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක් බව. විනය පිටකේ මේක කොටස් දෙකකට බෙදලා දක්වනවා. මේ ජීවිතවල ආසවයි, ඊළඟ ජීවිතවල තියෙන ආසවයි වශයෙන්. මේ ජීවිතයේ තියෙන ආශ්‍රව, ඊළඟ ජීවිතවල තියෙන ආශ්‍රව, ඒ විදිහට කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ සබ්බාසව සූත්‍රයේත් අංගුත්තර නිකායේ තවත් සූත්‍රයකත් මේ ආශ්‍රව කියන කාරණාව ආයතනක කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව කියලා. අභිධර්මයේ සහ මේ ගැන දේශනා වෙන අනික් සූත්‍රවල මේ කාරණාව කොටස් හතරකට බෙදෙනවා. මේ ආසව කියන කාරණාව බෙදිල තියෙන හැටි. එතන සඳහන් කරලා තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ටි ආශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රව කියලා. ඊළඟට පින්නතුනි සංයුක්ත නිකායේ හතරවන නිපාතයේ තියෙන නිබ්බේධික පරියාය කියන සූත්‍ර දේශනාවේ මේ ආසව කියන වචනය ආපහු සැරයක් කොටස් පහකට බෙදලා විස්තර කරනවා. ඊට අමතරව තවත් සමහර තැන්වල කොටස් 6කට බෙදලා තියෙනවා, තවත් සමහර තැනක කොටස් 7කට බෙදලා තියෙනවා. නිබ්බේධික සූත්‍රයේ කොටස් 5කට බෙදලා තියෙනවා. ඒ තමයි නිරයට යන ආශ්‍රව පළවෙනි එක, තිරිසං වෙන ආශ්‍රව දෙවෙනි එක, പ്രേත විශේෂයේ ඉපදෙන ආශ්‍රව, මනුෂ්‍ය විශේෂයේ ඉපදෙන ආශ්‍රව සහ දේව ලෝකයේ ඉපදෙන ආශ්‍රව කියලා ආශ්‍රව පහකට බෙදෙනවා. මෙන්න මේ අපි සාකච්ඡා කරන සබ්බාසව සූත්‍ර දේශනාවේ මේ ආසව කියන වචනේ ආපහු කොටස් 7කට බෙදලා සාකච්ඡා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ තැනක දස්සනා පහතබ්බා කියන එක නොකියා කොටස් 6කට බෙදලා තියෙනවා. දස්සනා පහතබ්බා කියන එකත් එකතු වුණා නම් කොටස් 7ක්. සබ්බාසව සූත්‍රයේ ඒ කොටසක් තියෙනවා. නමුත් අංගුත්තර නිකායේ තව සූත්‍රයක මේ දස්සනා පහතබ්බා කියන කාරණාව අයින් කරලා කාරණා 6ක් විස්තර කරලා තියෙනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා මේ ආසව පදය වචනාර්ථයයි ප්‍රභේදයයි කියන දෙක අපි හොඳට දැනගන්න ඕනේ කියලා. මේ සූත්‍රයේ මනාව තේරුම් ගන්න නම් වචනාර්ථය සහ ප්‍රභේදය මනාව දැනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. වචනාර්ථයේ හැටියට මෙතන සඳහන් කරනවා ගලන නිසා සහ පැහෙන නිසා ආසව කියලා කියනවා. සබ්බාසව කියලනේ අපි කිව්වේ. සබ්බාසව සූත්‍රය. ඒතකොට ආසව කියලා කියන්නේ වචනාර්ථය. ගලනවා. මුලින් අපි සාකච්ඡා කළා දේශනා දෙකකම සවන්ති කියන වචනය. ඒත් මේත් එක්කම බැඳිච්ච වචනය. ඒ නිසා සවන්ති කීවෙත් ගලනවා කියන අර්ථයම තමයි. සසර පුරා කෙලෙස් ගලනවා කියන එකයි මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ගලනවා සහ පැහෙනවා තමයි ආසව කියලා මේ රාවලටත් කියනවා. එතකොට රාවාගේ දේවල් පැහෙනවා. එතකොට පින්නතුනි පැහෙන්න පැහෙන්න අපි ඒකට කැමති. එතකොට සසර පුරාම අපේ කෙලෙස් පැහිලා 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 තියෙනවා. ආන් ඒ නිසාත් මේ ආසව කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට ප්‍රභේදයේ හැටියට විනය පිටකේ ආසව කියන නැත්නම් සබ්බාසව කියන පදය කොටස් දෙකකට බෙදුවා. ඊළඟට අභිධර්මයේ ආදී වශයෙන් නැවත කොටස් 3කට බෙදුවා. තව තැනක 4කට බෙදුවා. තව තැනක නිබ්බේධික පරියාය සූත්‍රයේ 5කට බෙදුවා. අංගුත්තර නිකායේ තවත් සූත්‍රයක දස්සනා පහතබ්බා කියන එක නැතුව 6කට බෙදුවා. අපි මේ සාකච්ඡා කරන සබ්බාසව කියන සූත්‍ර දේශනාවේ කොටස් 7කට බෙදලා මේක සාකච්ඡා කරලා තියෙනවා. ඒක තමයි ප්‍රභේදය. වචනාර්ථය ගලනවා සහ පැහෙනවා කියන එක. ඊළඟට මේ සංවරය කියන වචනේ තේරුම් කීපයක් සඳහන් කරනවා. සංවරයේ තේරුම් කීපයක් තියෙනවා. වහනවා. සංවර කරනවා කියන එක එක අර්ථයක්. වහනවා. වලක් වෙනවා. පවතින්න ඉඩ දෙන්නේ නැහැ කියලා ආකාර තුනක් පෙන්වනවා. වහනවා, වලක් කරනවා, පවතින්න ඉඩ දෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දහවල විවේක ගන්න වෙලාවට තමන්ගේ කුටියේ විවේකීව ඉන්නවා නම් එතන දහවල විවේක ගන්න වෙලාව කියලා කිව්වෙ ටිකක් සැතපීලා වගේ ඉන්නවා නම් හැම වෙලාම කුටියේ දොර වහන්ඩ කියලා දේශනා කරලා තියෙනවා. දැන් අපි සඳහන් කළා මේ සංවරය කියන වචනය බෙදෙන හැටි වහනවා. එහෙමනම් කුටියේ දොරත් වහන්ඩ කියලා දේශනා කළා. ඒකට හේතුව මොකද්ද? එක රහතන් වහන්සේ නමක් යම් කිසි කරදරයකට මුහුණ පෑවා. එලි මහනේ සැතපිච්ච නිසා. ආන්ගේ කාරණාව පදනම් කරගෙන තමයි දවල්ට ඒ විදිහට විවේකයක් ගන්නවනම් දොරක් වහන්ඩ පුළුවන් තැනක විවේක ගන්න කියලා දේශනා කළා. ඊළඟට මේ සංවරය ගැන තවත් අනුබෙදීම් පහක් දේශනා කරනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය. ඒ සංවරය කියන වචනේ තවත් කොටස් පහකට එහෙම බෙදලා තියෙනවා අනුබෙදීම් වශයෙන්. එතකොට මේ සීල සංවරය කියන කාරණාව ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය. සීල සංවරය ආයේ මේ විදිහ ආයේ කොටස් හතරකට බෙදෙනවා. දෙවැනි එක තමයි සති සංවරය. ආන්ගේ සති සංවරය නම් කෙලෙස් ඇතිවෙන දේවල් බලන්ඩ එපා. කෙලෙස් ඇතිවෙන දේවල් අහන්ඩ එපා කියල සඳහන් කරනවා. සතිය කියන්නේ සිහිය. එහෙනම් සිහියෙන් සංවර වෙනවා. කවුරු හරි එක කතාවක් කරගෙන යනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා කෙලෙස් උපදින කතාවකට මුලපුරනවා. එහෙනම් දැන් මනා සිහියෙන් ඉන්න ඕනේ. දැන් මෙයා එළඹෙන්නේ තියෙන කෙලෙස් වැඩි දියුණු කරන කතාවකට. තියෙන කෙලෙස් ප්‍රහීණය කරගන්න බැරුව අපි ඉන්නකොට තවත් අලුතෙන් කෙලෙස් උපද්දව උපද්දව ඉන්න ගියොත් මේ සංසාරේ පහසු වෙන්නේ නැහැ. එහෙනම් හොඳ සිහියෙන් ඉන්න ඕනේ. දැන් මෙයා කෙලෙස් වැඩෙන කතාවකටයි එන්නේ. එතකොට සතියෙන් ඉඳලා එක්කෝ එක කතා කරන්න එපා කියන්න පුළුවන්, නැත්නම් මං ඇහුම්කන් නොදී ඉන්න පුළුවන්, නැත්නම් මගේ අරලා යන්න පුළුවන්. කෙලෙස් ඇති වෙන දේවල් අහන්න එපා. ඊළඟට සඳහන් කළා කෙලෙස් ඇති වෙන දේවල් බලන්න එපා කියලා. හැබැයි ඉතින් මේ කරුණු ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ සංසාරෙන් මිදෙන්න උත්සාහ දරන කෙනෙකුටයි. මිදෙන්න වමනාවක්වත් නැති කෙනෙකුට මේ වගේ වැඩක් නැහැ. එහෙනම් කෙලෙස් ඇති වෙන දේවල් බලන්න එපා. මොනවද කෙලෙස් ඇති වෙන දේවල්? පාරේ යනකොට ඕනතරම් කෙලෙස් ඇති වෙන දේවල් දකින්න පුළුවන්. සසරෙන් මිදෙන්න ඕන නම් බලලා ආපහු කෙලෙස් උපද්දවන්න එපා. නමුත් යෝනිසෝ මානසිකාරයේ නැති, අයෝනිසෝ මානසිකාරයක් ඇති පුද්ගලයාගේ ස්වභාවය තමයි එහෙම දෙයක් දැක්කොත් නතර වෙලා බලන එක. එහෙම නැත්තම් ආපහු හරවගෙන ගිහිල්ලා හරි බලනවා. යම් තැනකින් එහෙම දේවල් දකින්න පුළුවන් නම් අද දැක්කොත් හෙටත් මේ කට්ටිය මෙතෙන්ට එනවා. එහෙමනම් හෙටත් මෙතනින් ඔහොම දකින්න පුළුවන් වෙයි. අපි කියමු පිරිසක් නාන තැන, කාන්තාවෝ නාන තැන, හදිසියේ මෙතනින් යනේන ගමන් යම් සිදුවීමක් දැක්කා. ඊට පස්සේ සමහරලාට හිතන්න පුළුවන් හැමදාම මේ වෙලාවට මෙතනින් ගියොත් මේ වාගේ දේවල් ඕන තරම් බලන්න පුළුවන් වෙයි. අයෝනිසෝ මානසිකාරය, කෙලෙස් උපදින දේවල් නැවත නැවත බලන්න උත්සාහ දරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බලන්න එපා. සමහර තැනක පේන්නේ නැත්තම් අපි ඉස්සිලා බලනවා. ඒත් කාරණාව තේරුනේ නැති හින්දා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු මේ කාරණාව පින්නතුනි, අපිට ඔය රූපවාහිනිය බලනකොටත් සිද්ධ වෙන්න පුළුවන්. නැති කෙලෙස් උපදිනවා. මේ වෙලාවේ මගේ හිතේ ද්වේෂය නැමැති ක්ලේශයක් නැහැ. ඉතින් මම දැන් රූපවාහිනිය බලාගෙන ඉන්නවා. දැන් ඔතන තියෙන ඔය ටෙලිනාට්‍යයක් වගේ එකක් බලන්න ගියහම මමත් දන්නේම නැතුව මට සිහි නැති හින්දා මම එක පැත්තකට බෙදෙනවා. ඒක අපි කැමති සහ අකමැති චරිත දෙකක් තියෙනවන්නේ. දැන් අපි කැමති චරිතය පැත්තට අපි එකතු වුණහම හැම වෙලාවෙම අනික් පැත්තේ අයට කරදරයක් කිරිහැරයක් වෙනවට ඒගොල්ලෝ පරදිනවට අපි කැමති. දැන් දන්නෙම නැතුව අපි කැමති පාර්ශවයට අර පාර්ශවෙන් හිරිහැර වෙනවනම් අපිට ද්වේෂයක් ඇති වෙනවා. එතකොට මේ කොහෙවත් තියෙන සිද්ධිය. ඒක මේ ලෝකේ හැබෑ සිද්ධියකුත් නෙමෙයි. නමුත් මං අමුතුවෙන් කෙලෙස් ගොඩක් උපද්දවාගෙන ක්‍රීඩා තරගයක් නරඹන්න ගියහම මං කැමති පාර්ශවයේ අය පරාජයට පත් වෙනවනම් මට අනිත් පාර්ශවයේ කට්ටියත් එක තියෙන පුදුම ද්වේෂයක්. දැන් මේ ක්‍රීඩාවට මගේ සම්බන්ධිකුත් නැහැ. ඒගොල්ලෝ දිහා බලාගෙන දේශ උපදෝ උපදෝ හිටියා කියලා ඒගොල්ලෝ පස්සේ ඇවිල්ලා මට කීයක්වත් දෙන්නෙත් නැහැ. ජීවිත කාලෙම සමහරලාට ඒගොල්ලොත් එක කතා කරන්නවත් මට හම්බෙන්නෙත් නැහැ. නමුත් මේ බලන්න ගිහිල්ලා අන්න මං අලුත් ක්ලේශයක් උපදවාගෙන. සංසාරයෙන් මිදෙන්න නම් ආයෙ කෙලෙස් උපදනවට වඩා තියෙන කෙලෙස් අඩු කරගන්න තමයි වීරිය වඩන්න ඕනේ. සති සංවරය, කනෙහි සංවරය දේශනා කරනවා. ප්‍රඥාව තමයි එහි සංවරය කියලා, ඥාන සංවරය. මොකද කණෙන් ඇහෙනවනේ. කණෙන් ඇහෙන නිසා අපිට කන වහන්න ක්‍රමයක් නෑ. ප්‍රඥාව තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක අහන්න ඕන දෙයක්ද, මේක අහන්න ඕන නැති දෙයක්ද, මේක ඇහුවහම කෙලෙස් වැඩෙනවද, එහෙම නැත්නම් මේක ඇහුවහම කෙලෙස් දුරු කරගන්න මට උදව්වක් තියෙනවද. ආන් එහෙනම් ඥාන සංවරය කියලා කිව්වේ කණෙන් ඇහෙන දේවල් හරි ඥාණයෙන් අහන්න ඕනේ. මොකද පින්නදනේ එහෙම සඳහන් කළේ ඇහැනම් වහන්න පුළුවන්. මොකද අපි ඇහැට පියනක් තියෙනවා. කැමති නැති දෙයක් දැක්කොත් පියනෙන් වහ ගන්නවා. ඒ කියන්නේ ඇහැ පියා ගන්නවා කියන එකයි. බලන් දෙපා නම්, දකින් දෙපා නම්, වෙන කරන්නම දෙයක් නැත්නම් ඇස් පියා ගන්නවා. දැන් කනට ওই වැඩේ කරන්න බෑනේ. ඒ නිසා ඥාන සංවරය තමයි වටින්නේ. සිහි කල්පනාවෙන් ඉඳලා අහනවද නැද්ද? ඒකේ පානං මං වෙන අරමුණකට යන එකයි තියෙන්නේ. ආන් ඒ නිසා ප්‍රඥාවෙන් වහන එකට කියන්නේ ඥාන සංවරය කියලා. ප්‍රඥාවෙන් වහ ගන්නවා. ඊළඟට සීල සංවරය. මෙතන සීල සංවරය නම් අපි සඳහන් කළා ඉන්ද්‍රිය සංවර සීලය. අංහි සති සංවරය නම් ඉතාම සිහියෙන් කටයුතු කිරීමයි කියලා සඳහන් කරනවා. ඥාන සංවරය නම් ප්‍රඥාවෙන් ඉන්ද්‍රියන් වහගෙන සිටීමයි. ප්‍රඥාවෙන් ඉන්ද්‍රියන් වහනවා. කන වහන්නේ එහෙමයි. මෙන්න මේ නිසා ඉතාම හොඳ කාරණාවක් හැටියට දක්වනවා ඥාණයෙන් මේ හැම ඉන්ද්‍රියක්ම වහගන්න ඕන කියලා. හැම ඉන්ද්‍රියක්ම ඥානයේ නැමැති පියනෙන් වහන්න පුළුවන්. ඇහත් පියාගෙන වහගත්තට දැකපු දේ ගැන ආපහු සිතවිලි උපද්දව උපද්දව ඉන්නවනම් එතනත් ආපහු ක්ලේශ කෙලෙස් උපදිනවා. මේ හැම ඉන්ද්‍රියක්ම වහගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඥාන සංවරය. ආන් ඒ නිසා ඥාන සංවරය ඇති වෙන එක හැම කෙනෙකුටම හරි වැදගත් කියලා දේශනා කළා. ඊළඟට පින්නතුනි මේ සීතල, අවුව, වැස්ස, උණුසුම, වාතය ආදී මේ දේවල් ඉවසනවා කිව්වහම එහෙම නැත්තම් උපන්නා වූ කාම විතර්කයන්ට ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකයි සඳහන් කරන්නේ. මේ දේවල් ඉවසනවා කියලා කියන්නේ උපන්නා වූ කාම විතර්කයන්ට ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. ආන් ඒ නිසා අත්ති ආසවා දස්සනා පහතබ්බා. දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. කෙලෙස් තවනකොට සබ්බාසෝ සූත්‍රයේ සාකච්ඡා කරන පළවෙනි කාරණාව කරුණු හතක් සාකච්ඡා කරනවා. ඒ කාරණා හතේ පළවෙනි එක තමයි අත්ති ආසවා දස්සනා පහතබ්බා. කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මොකක්ද මේ දර්ශනයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ? ඒක විස්තර කරනවා අශ්‍රෝතවත් පෘථග්ජනයා ආර්යයන් දැකල නෑ. ආර්ය ධර්මයෙහි දක්ෂ නෑ. ආර්ය ධර්මයෙහි හික්මිලා නෑ. අශ්‍රෘතවත් පෘථග්ජනය. ආං ඒ නිසා මෙනෙහි කළ යුතු නොකළ යුතු ධර්මයන් දන්නේ නෑ. මොනවද මේ වෙලා විහිතන්න ඕනි, මොනවද මේ වෙලායි නොහිතන්න ඕනි කියන ධර්මයන් ඒ පුද්ගලයා දන්නේ නෑ. ඒ නිසා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරලා කෙලෙස් වඩා ගන්න. අශ්‍රෘතවත් පෘථග්ජනය. එයි මේ අශ්‍රෘතවත් කියලා කියන්නේ බණ අහල නෑ. ඒ නිසා ධර්මය දන්නේ නෑ. ධර්මය දන්නේ නැති නිසා කෙලෙස් දන්නේ නෑ. කෙලෙස් මොනවද දන්නේ නැති නිසා, බණ අහල නැති නිසා මේ උපද්දවන කෙලෙස්වල විපාක මොනවද කියලා දන්නේ නෑ. ආං ඒ නිසා කෙලෙස් උපද්දව උපද්දව ජීවත් වෙමින් තව තව සංසාරේ බැඳෙනවා. දැලක පැටලෙනවා වාගේ ක්ලේශ පාසයේ බැඳෙනවා. ආං ඒ නිසා සඳහන් කළා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරලා කෙලෙස් වඩනවා කියලා. ඒ මොන කෙලෙස්ද? කාම, භව, අවිද්‍යා කියලා මෙතන තුනක් සඳහන් කරනවා. කාම, භව, අවිද්‍යා. ඊළඟට සඳහන් කරනවා තවත් කාරණා හතරක්. නම් වශයෙන් කියන්නේ තුනයි කියලා පැහැදිලි කරනවා. කාරණා හතරක් තියෙනවා. නම් වශයෙන් කාරණා තුනක් සඳහන් කරනවා. මෙනෙහි නොකළ යුතු ආකාරයෙන් මෙනෙහි කරන කෙනාට 16 ආකාරයක විතිකිච්ඡාවක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මෙතන විශේෂයෙන් පැහැදිලි කරන්නේ කාම, භව, අවිද්‍යා කියලා කෙලෙස් තුනක් ඇති වෙනවා. කාරණා තුනක්. නමුත් කාරණා හතරක් මෙතන තියෙනවා. නම් වශයෙන් කියලා තියෙන්නේ තුනයි. ආන් එතන පැහැදිලි කරනවා මෙනෙහි නොකළ යුතු ආකාරයෙන් මෙනෙහි කරන කෙනාට 16 ආකාරයක විතිකිච්ඡාවක් උපදිනවා කියලා. අපිට 16 ආකාරයක විතිකිච්ඡාව මොකක්ද කියලා දැනගත්තහම මේ කාරණාව විසඳෙනවා අපිට. අතීතයේ සම්බන්ධ සැකයන් පහක් ඇති වෙනවා. අතීතයේ සම්බන්ධ සැක පහයි. විතිකිච්ඡාවක් කිව්ව සැකයක් නේ. අතීතයේ සම්බන්ධයෙන් පහයි. අනාගතයේ සම්බන්ධයෙන් පහයි. වර්තමානයේ සම්බන්ධයෙන් හයයි. මේ තමයි විතිකිච්ඡාවල් 16. එතකොට සඳහන් කරනවා මොනවද අතීතයේ සම්බන්ධයෙන් උපදින විතිකිච්ඡාවල් පහ. 1. අතීතයේ මම හිටියද? දන්නේ නේ. අතීතයේ මම හිටියද කියලා සැකයක් ඇති වෙනවා. ඊළඟට අතීතයේ මම හිටියේ නැද්ද? අතීතයේ මම හිටියද? එහෙම නැත්නම් මම හිටියේ නැද්ද? කොහොම කෙනෙක් වෙලා ඉන්න ඇද්ද? මං අතීතයේ කොහොම කෙනෙක් වෙන්න ඇද්ද? මිනිස්සෙක් වෙලා හිටියද? සතෙක් වෙලා හිටියද? නැත්නම් නිරේ කොහේ හරි හිටියද? මිනිස්සෙක් වෙලා ඊටාම උසස් ජීවිතයක් ගෙවුවද? පැවිදි වෙලා හිටියද? ජනාධිපති කෙනෙක් වෙලා හිටියද? මැති ඇමති කෙනෙක්ද? ඉංජිනේරුවෙක්ද? නීතිඥයෙක්ද? කොහොම කෙනෙක් වෙලා හිටියද? කෙසේ හිටියද? ආයෙත් සැකයක් උපදිනවා. කවරෙක් වෙලා කවරෙක් වුණාද කියලා සැකයක් හිතෙනවා. මේ ආකාරයෙන් සැක පහක් උපදිනවා. අනාගතයේ සම්බන්ධයෙන් තව සැක පහක් තියෙනවා. අනාගතයේ මම ඉඳීද? මට ඊළඟ භවයක් තියෙයිද? අනාගතයේ ඉඳීද? මේ වගේ සැකයක්. කොයි වාගේ වෙයිද? නැත්නම් කොහේ ඉඳීද? එහෙම සැකයක් තියෙනවා. කවරෙක් වෙලා ඉඳීද? කෙසේ ඉඳීද? කවරෙක් වෙලා කවරෙක් වෙයිද? ආන් ඒ වගේ සැක පහක් අනාගතය සම්බන්ධයෙන් උපදිනවා. වර්තමානය සම්බන්ධයෙන් සැක හයක් උපදිනවා. මම ඉන්නවද? මම නැද්ද? ඉන්නවනම් ඒ කෙසේද? මේ සත්වයා කොහෙන්ද ආවි? මම කොහාටද යන්නේ? මේ ආකාරයක සැකමතු වෙනවා. මෙහෙම 16 ආකාරයක විතිකිච්ඡාවට එළඹුණහම දෘෂ්ටිගත 6කට එළඹෙනවා කියලා සඳහන් කරනවා. 16 ආකාරයක විතිකිච්ඡාවකට එළඹුණහම දෘෂ්ටිගතයන් 6කට එළඹෙනවා කියලා මෙතන සඳහන් කරනවා. ඒක සඳහන් කරනවා මම නැත්නම් මට ආත්මයක් තියෙනවද? මට ආත්මයක් නැද්ද? පින්නතනි මේ ආත්මයක් තියෙනවා කියන එක නෑ කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා ඊළඟට විස්තර කරනවා. මට ආත්මයක් තියෙනවද? එහෙම නැත්නම් මට ආත්මයක් නැද්ද? මේ දෙකම මිත්‍යා දෘෂ්ටියක්. මේ කාරණා මේ දේශනාවේ ඉස්සරහට ආපහු විස්තර වෙන කාරණා මේ. එතකොට දැන් මෙතන තියෙනවා කියලා සඳහන් කළේ දෘෂ්ටිගතයන් 6ක්. දැන් අපි දෙකක් තමයි මට ආත්මයක් තියෙනවද එහෙම නැත්නම් නැද්ද? තුන්වෙනි එක ආත්මයක් සහිත මම ආත්මය දැනගනිමි. මම ආත්මය දැනගන්නවා. ආත්මයක් සහිත මම ආත්මය දැනගතිමි. හතරවෙනි කාරණාව මම ආත්මය දැනගතිමි. ආත්මයක් සහිත මම අනාත්මය දැනගතිමි. හතරවෙනි එක මම ආත්මය දැනගතිමි නෙමෙයි මම අනාත්මය දැනගතිමි. පස්වෙනි කාරණාව අනාත්ම වූ මම ආත්මය දැනගත්තා. හයවෙනි කාරණාව මේ කතා කරන මගේ යම් යම් කර්මවල විපාක ආත්මයක් තියෙනවා නම් ඒ ආත්මය නිත්‍යයි. කතා කරන පුද්ගලයාගේ කර්මවල විපාක වශයෙන් ආත්මයක් තියෙනවා නම් ආන්ගේ ආත්මය නිත්‍යයි කියලා මෙතන සඳහන් කරනවා. එතකොට මේ ඇති වෙලා තියෙන්නේ දෘෂ්ටිගත 6කට එළඹෙනවා කියලා සඳහන් කළා. විතිකිච්ඡාව 16 ආකාරයකින් පැහැදිලි කළා. ආන්ගේ 16 ආකාරයක විතිකිච්ඡාවක් යමෙකුට තියෙනවා නම් ඒ පුද්ගලයා දෘෂ්ටිගත 6කට එළඹෙනවා. ඒ 6 තමයි අපි මේ සිහිපත් කරන්නට යෙදුනේ. එතකොට මේක මේ සාස්වත දෘෂ්ටියට සමාන කාරණාවක්. ශාස්ත්‍රවරුන් ළඟ තිබිච්ච මේ සාස්වත උච්ඡේදාදී දෘෂ්ටීන්ගෙන් සාස්වත දෘෂ්ටියට සමාන කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා මුලින් කීව විතිකිච්ඡා 16 වැඩුවහම මේ දෘෂ්ටි 6න් එකකට වැටෙනවා කියලා. විතිකිච්ඡා 16 යම් කෙනෙකුට තියෙනවා නම් දෘෂ්ටි 6කට එළඹෙනවා. මේ විතිකිච්ඡාව වඩන කෙනෙක් මේ දෘෂ්ටි 6න් එකකට එළඹෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් එතන මේ දෘෂ්ටි 6කට වැටෙනවා. එකකට නෙමෙයි 6කට වැටෙනවා. නුනුවණින් මෙනෙහි කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරේ නම් මෙයයි. නුනුවණින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ නුවණක් නැතුව මෙනෙහි කරනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරේ කියලා. එතකොට මොකද්ද මේ අයෝනිසෝ මනසිකාරේ කියන එක? අපි පළමු සාකච්ඡා විදේශනාවේ සාකච්ඡා කළා. අයෝනිසෝ මනසිකාරේ කියලා කියන්නේ සංසාරී. සසර දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි අපි යනවා. අයෝනිසෝ මනසිකාරේ. යෝනිසෝ මනසිකාරේ කියලා කිව්වේ නිවන. එහෙනම් මෙතන පැහැදිලි කරනවා නුනුවණින් මෙනෙහි කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරේ නම් මෙයයි. නුවණක් නැහැ. ඒ හින්දා මේ විදිහට කල්පනා කරලා මේ සංසාරෙට බැඳෙනවා. ඒක තමයි අයෝනිසෝ මනසිකාරේ. ඊළඟට පින්නතිනි කාම භව අවිද්‍යා කියලා ආශ්‍රව තුනක් කීවහම මේ 6ම අයිති වෙන්නේ දිට්ටි ආශ්‍රව වලටයි කියලා සඳහන් කරනවා. එතකොට දිට්ටි ආශ්‍රව වලට කියලා සඳහන් කරහම් මෙතන පැහැදිලි කරනවා ආන් ඒ නිසායි මේ සූත්‍රයේ ආශ්‍රව වර්ග හතරක් තියෙනවා නමුත් වචනාර්ථයෙන් කියලා තියෙන්නේ තුනයි කියලා පැහැදිලි කළේ ආශ්‍රව වර්ග හතරක් තියෙනවා වචනාර්ථයෙන් කියලා තියෙන්නේ තුනයි මෙන්න මේ தത്വයට පත් වුණාම තමා දෘෂ්ටිගත වුණා කියලා කියන්නේ කෙනෙක් දෘෂ්ටිගත වුණා මිත්‍යා දෘෂ්ටියට වැටුණා හරියටම ධර්ම කාරණාව හරියටම ගලපගත්තේ නැති නිසා අපි දැන් අර සාස්වත දෘෂ්ටියට වැටෙනවා කියලා සඳහන් කළා මේ මුලින් සාකච්ඡා කරපු කරුණු ආත්ම අනාත්ම කියන වචන දෙක සිහිපත් කළා මට ආත්මයක් තියෙනවද මට ආත්මයක් නැද්ද කියන සැක උපදිනවා කියලා සිහිපත් කළා මේ කාරණාව ඉතාම සියුම් විදිහට තේරුම් ගන්න තියෙන කාරණාවක් සච්චක සූත්‍රයේත් මේ කාරණාව මේ විදිහට සාකච්ඡා කරනවා සච්චක බ්‍රාහ්මණයත් මේ ආත්මය කියන කාරණාව. අන් ඒ වගේ ධර්ම කාරණා එකතු කරගෙන බොහොම ගැඹුරින් ඉතාම දීර්ඝව සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක් මේ කාරණාව තව තව වැටහෙන්න. ඉතින් ඒ නිසායි සිහිපත් කළේ මේ දේශනාව තරමක් ගැඹුරු දේශනාවක් නිසා ආරම්භක දේශනාව ඉඳලා අවසාන දේශනාව දක්වාම අපි මනාව අධ්‍යයනය කරමින් මනා සිහි කල්පනාවකින් අහගෙන ගියොත් මේ සූත්‍රය අපිට හොඳට වැටහෙන සූත්‍රය. විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සසරයි නිවනයි දෙකම එකට එකතු කරලා සාකච්ඡා කරපු සූත්‍ර දේශනාවක්. සියලු කෙලෙස් නැති කිරීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙන සූත්‍ර දේශනාවක්. ආන් ඒ නිසා නැවත නැවත ශ්‍රවණය කරලා මේ සූත්‍රයේ මනාව අවබෝධ කරගන්න වටින සූත්‍ර දේශනාවක් තරමක් ගැඹුරු දහම් කරුණු තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ දෘෂ්ටි ගහනයක් නැත්නම් දෘෂ්ටි ගත වුණා කියලා කියහම මේ කාරණාව දෘෂ්ටි ගහනයක් කියලා සඳහන් කරනවා. මොකද දෘෂ්ටි ගහනයක් කියලා කියන්නේ ගමන් කරන්න බැරිම තත්ත්වයට පත් වෙනවා. මේ දෘෂ්ටි ගත වෙච්චහම ඉස්සරහට යන්නම බෑ. ඒ දෘෂ්ටියගේ පැටලෙනවා. ඒ කාරණාව දැන් පින්නතින අපි වන ගහනයක් කියල කියහම. වන ගහනයක් කියල කියන්නේ ඉහලට වැඩිච්ච ගසුත් තියෙනවා තව දෙවැනි පන්තියකුත් තියෙනවා තව තුන්ගනි පන්තියකුත් තියෙනවා ඊට අමතරව වැල්වාගේ දේවල් හරියට වැැවිල තියෙනවා. එතකොට දැම් මේ වනාන්තරයේ ඇතුළේ ගමන් කරනවා කියන එක ඉතාම අසීරු වැඩක් ප්‍රමාද වැඩක්. මේක ගමන් කරන්න නම් යම් ආයුධයක් අරගෙන මේ වැල් සහ අතු බාධා සහිත ගස් කපලා ඉවත් කර කර තමයි අපිට යන්න පාර හදාගන්න වෙන්නේ. ඒක පහසු නෑ. එහෙනම් මෙතන දෘෂ්ටි ගත වුණා කියලා සඳහන් කරාම දෘෂ්ටි ගහණයක ගමන් කරන්න බැරි තරම් පැටලිලා ඉන්නේ කියලා සඳහන් කළේ ඒකයි. නොඑක් දෘෂ්ටීන්ගේ අපි පැටලිලා මේක කොහොමද මේක කොහොමද මේක වෙන්නේ කොහොමද මේක විසඳෙන්නේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නවද මම කියලා කෙනෙක් නැද්ද මගේ ආත්මය කියලා එකක් තියෙනවද මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට ගෙනියන දෙයක් තියෙනවද මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට යන්නේ නැත්තම් මේ ලෝකේ කරපුවා කොහොමද ඒ ලෝකෙට යන්නේ මේ මේවාගේ මහා ප්‍රශ්න රාශියක ඒ පුද්ගලයා පැටලෙනවා හරියට කාරණාව අවබෝධ කරගන්න තේරුම් ගන්න බැරි වුණොත් අතික්‍රමණය කරන්න බැරි නිසාම දෘෂ්ටි කාන්තාරයක් කියලා කියනවා. මෙතන අතික්‍රමණය කරන්න බෑ කියලා කියන්නේ ඉක්මවන්න බැරි නිසා. මේකෙන් මිදිලා ගැලවිලා යන්න බැරි නිසා දෘෂ්ටි කාන්තාරයකට මැදි වෙච්ච පුද්ගලයෙක් වෙනවා. එහෙනම් කොහොමවත් යමක් හරියට වැටහෙන්න බැරුව යනවා. දුර්භික්ෂ සහ වාල කියන කාන්තාරය දුර්භික්ෂ සහ වාල කියල කියන වැලි කාන්තාර කියන එකයි. දුර්භික්ෂ සහ වාල කියල කාන්තාර වර්ග දෙකක් තියෙනවා කියල සඳහන් කරනවා. ආහාර නැති සහ අමනුෂ්‍ය ඉතා දරුණු සතුන් ඉන්න කාන්තාර. දුර්භික්ෂ කාන්තාර කියල කියන්නේ ආහාරපාන නැති කාන්තාර. වාල කියල කියන්නේ අමනුෂ්‍යයෝ වගේම සමහරලාට බොහොම දරුණු සත්තු ඉන්නවා. වැලි කාන්තාරවල ඉතා භයානක සර්ප වර්ග වැලි යට ඉන්නවා. සත්තු මේ වැලි මතට ආව කියලා දැනිච්ච ගමන් වැලි අස්සෙන් තමයි එන්නේ. එහින්ද ඇවිල්ලා දෂ්ට කරනකම්ම දන්නේ නෑ. භයානක සත්තු සහ අමනුෂ්‍යයෝ මේ වාල කාන්තාරවල ඉන්නවා. විනිවිජ්ජ නට්ටේන විලෝම නට්ටේන වා විසූකං, විනිතනි සඳහන් කරනවා විසූකං කියල කීවේ විනිවිද සහ නැතන් විනිවිද යන නිසාත් නිවන් මාර්ගයට ප්‍රතිවිරුද්ධ නිසාත් විසූකං කියල කියනවා. විනිවිජ්ජ නට්ටේන විලෝම නට්ටේන විසූකං. තකට විසූකං කියල කීවේ විනිවිද යන සහ නිවන් මාර්ගයට ප්‍රතිවිරුද්ධ නිසා විසූකං කියලා මෙතන සඳහන් කරනවා. මේ දෘෂ්ටි සම්මාදිට්ඨිය හරහා ගිහිල්ලා, සම්මාදිට්ඨිය හරහා ගිහිල්ලයි තියෙන මේ දෘෂ්ටි කියන කාරණාව පැහැදිලි කරනවා. මේ සම්මාදිට්ඨිය හරහා යනවා කියන කාරණාව අපි ටිකක් නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. සම්මාදිට්ඨිය හරහා ගමන් කරනවා, නොයෙක් වෙනත් දෘෂ්ටි සම්මාදිට්ඨිය හරහා ගමන් කරනවා කියන කාරණාව. එහෙම ගමන් කරලා පැටලිච්චහම එහෙම පුද්ගලයෙකුට කාරණාවක් පැහැදිලි කරලා ලේසියෙන් තේරුම් බේරුම් කරන්න හරි අමාරුයි. මොකද මේ පුද්ගලයා ඒක හොඳටම මේ ධර්ම කාරණාවත් වැරදි කාරණාවත් මේ සියල්ලම එකතු කරගෙන පැටලිලා ඉන්න නිසා ඒගොල්ල නිදහස් කරන්න හරි අමාරුයි කියන කාරණාව මේ සම්මාදිට්ඨිය හරහා ගිහිල්ලා තියෙනවා කියන කාරණාවත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අපිට ධර්ම දේශනාව සඳහා වෙන් වෙලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ සබ්බාසව කියන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ දේශනාව ආශ්‍රයෙන් සිදු කරන ඊළඟ ධර්ම දේශනා ඉදිරියට සිදු කිරීමේ බලාපොරොත්තුව ඇතුව මේ ධර්ම දේශනා තුන සාකච්ඡා කරන පින්නතුන්ට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙන්න මතුවෙන්න පුළුවන්. නමුත් දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණහම අපිට තියෙන බොහෝ ගැටලු කාරණා ඒ තුළින් නිවැරදි කරගන්න, නිරවුල් කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. එමනම් අපි සූත්‍රය ආශ්‍රයෙන් සාකච්ඡා කරන ඉතුරු දේශනා ටික ඉදිරි දවසක මේ විදිහටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.